හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්තුන් සෑයන පිරිසක් අදත් බොහොම කැපවීමකින් මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණලා තිනෝ. ඉතින් අද දවසේ අපි සෑහෙන්න අපි වෙනුවෙන්ම කාලය ගත කරන්නයි උත්සාහත් වෙන්නේ. ඉතින් ඒකේ මුලපිරීමක් වශයෙන් අපි කෙටි ධර්මානුශාසනාවකුත් ඊළඟට මෙහෙවීමක් සහිතව පරයන්ක භාවනාවකුත් මුලින්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කෙටි ධර්මානුශාසනාවකට සවන් දීමේ අදහසින් নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනුපුබ්බේන මේ ධාවී තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධනෝ මල මත්තනෝ තී. ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය විශේෂයෙන්ම බොහොම පොඩි තැනකින් පටන් අරගෙන ටිකින් ටික වර්ධනය වෙලා සෑහෙන්න ගැඹුරකට යන මාර්ගයක්. ඒක සඳහන් වෙන මාතෘකාවක් එහෙම නැත්නම් ගාථාවක් තමයි මම අද මේ කෙටි අනුශාසනාව සඳහා ඉදිරිපත් කරගත්තේ. ඒකට සම්බන්ධ වෙච්ච කතා ප්‍රවෘත්තියත් තාම එක අතකින් හරි ලස්සනයි, බොහොම තාත්වික මාතෘකාවක්. එක්තරා අවස්ථාවකදී මේ සාමාන්‍ය තරම් මේ හැකියාවක් නැති, එහෙත් ලොකු ශ්‍රද්ධාවක් තියෙන මේ ගොවි මහත්තයෙක් බ්‍රාහ්මණයෙක් දකිනවා මේ ස්වාමීන් වහන්සේලා කීප නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් මේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ උන්වහන්සේලා ඇවිල්ලා සිවුරු පෙරවන්න එක තැනක් සූදානම් වෙලා තිබුණා. හැබැයි එතන ඒ තරම්ම සුද්ධ පවිත්‍ර කළවත් එහෙම කිසිම ලකලෑස්තියක් වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ මහත්තයා, මේ උපාසක මහත්මයා අදහස් කරනවා, ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට මේ සිවුරු පොරව ගන්න පොඩ්ඩක් පහසුවෙන් ඒ කටයුත්ත කරගන්න පසුබිම මම සකස් කරලා දුන්නා නම් සුදුසුයි කියලා එතන පොඩ්ඩක් අතුපතු ගාලා උදුළු ගාලා බිම පොඩ්ඩක් සකස් කරලා දෙනවා. දැන් ඔන්න ස්වාමීන් වහන්සේලා එතෙන්ට ඇවිල්ලා පිණ්ඩපාතේ වඩිනවා. එතෙන්ට ඇවිල්ලා සිවුරු පෙරවනවා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේලා දැන් ටිකක් එන්න වැඩි වෙනවා. ඉතින් කීප නමක් දෙතුන් නමක් ඔන්න එන්න වැඩි වෙනවා. එතකොට තේරෙනවා මේ මෙතන ඊට වඩා තව පොඩ්ඩක් ලකලෑස්ති කරා නම් හොඳයි, පිටතින් ආවරණයකුත් සකස් කරා නම් හොඳයි කියලා දැන් මේ උපාසක මහත්තයාට හිතෙනවා. දැන් එයා මොකද කරන්නේ? අර තමන් නිකන් උදුළු ගාලා පොඩ්ඩක් බිම සකස් කරපු තැන වටේට පොඩ්ඩක් මැටි පිටියකින් ඔන්න පොඩි ආවරණයක් කරලා සකස් කරලා දෙනවා. දැන් ඔන්න ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා එතන කලින්ට වඩා පහසුවකින් ඒ කටයුත්ත කරගන්නවා. දැන් එන්න තව පිරිසක් එකතු වෙනවා. තවත් ස්වාමීන් වහන්සේලා ඉතින් ඒ පාරෙම වඩිනවා. ඉතින් මේ උපාසක මහත්තයා කල්පනා කරනවා මෙතන බංකුවක් වගේ දෙයක් සකස් කරලා උන්වහන්සේලාට පොඩ්ඩක් විවේකීව පිණ්ඩපාතයට යන්න ඒ වෙලාව සකස් වෙනකම්, වෙලාව ලෑස්ති වෙනකම් වාඩි වෙලා ඉන්නත් මම ආසනයක් පෙනෙවුවා නම් හොඳයි කියලා ඔන්න එතන ආසනයකුත් පනවනවා. තවත් ඔන්න දවසක යනකොට එතන හොඳටම වහිනවා. ඉතින් අර ස්වාමින්වහන්සේලා මේ වැස්සට තෙමෙනවා. ඉතින් මේ උපාසක මහත්තයා කල්පනා කරනවා මෙතන ආවරණය සකස් කරා නම් හොඳයි, මෙතෙන්ට පොඩි වහලකුත් සකස් කරලා ඉන්න පුළුවන් විදිහට තවත් සකස් කරා නම් හොඳයි කියලා ඔන්න ඊළඟට වහලකුත් සකස් කරලා දෙනවා. දැන් ඊළඟට ඔහොම යනකොට තවත් කාලයක් යනකොට දැන් මේක ලොකු ආසන ශාලාවක් වෙන තරමට ටික ටික ස්වාමින්වහන්සේලාත් එන්න වැඩි වෙනවා. දැන් මේ උපාසක මහත්තයා කල්පනා කරනවා මේක මේ විදිහට මේ తాවකාලිකව කළා හරියන්නේ නැහැ. මේක බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරන විදිහට මම මේක හොඳින් සකස් කරන්න ඕනේ කියලා අනිකුත් ඒ තමන්ගේ යාළු මිත්‍රාදීන්ට, අසල්වැසියන්ට, ගම්වාසීන්ටත් මේ ප්‍රවෘත්තිය කියලා උවමනාව කියලා අන්න ඉදිරිපත් වෙලා ඔක්කොමලා එකතු වෙලා ලොකු ආසන ශාලාවක් සකස් කළා. බුදුරජාණන් වහන්සේටත් ඒ වගේම මහා සංඝ රත්නයටත් ආරාධනා කරනවා මෙතන පිළිගන්න කියලා. දැන් ඒ අවස්ථාවේදී මේ බුදුරජාණන් වහන්සේත් මහා සංඝ රත්නයත් එතනට වැඩම කරපු වෙලාවේදී මේ උපාසක මහත්මයා තමන් කොහොමද අර සුළුෙන් මේ වැඩේ පටන් ගත්තේ, ඊළඟට ඊට පස්සේ කොහොමද පීවරෙන් පීවර ඉස්සරහට ගියේ, අඩියෙන් අඩිය තව තව මේ තැන ලස්සනට හදලා වර්ධනය කළා, මේ තරම් විශාල දැන් මේ ආසන ශාලාවක් වශයෙන් මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කරන්න පුළුවන් තත්ත්වයට හදාගත්තේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේට කරුණු පැහැදිලි කළා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් මේ මාත්‍රකාව ඔස්සේම තවත් ටිකක් ගැඹුරට මේ උපාසක මහත්මයාත් රැස්ව සිටිය අනෙකුත් උපාසක උපාසිකාවන්ගේ හිත තවදුරටත් මේ ධර්මය ගැන යොමු කරමින් බුදුරජාණන් වහන්සේ අද මේ මාතෘකා වශයෙන් තියාගත්ත මේ ධම්මපදයේ ගාථාව ප්‍රකාශ කරනවා. අනුපුබ්බේන මේ ධාවි තෝක තෝකං කනේ කනේ. මේ ප්‍රඥාවන්ත තැනැත්තයා බොහොම අනුපෝර ප්‍රතිපදාවකින් පොඩ පොඩ පටන් ගන්නෙ බොහොම සුළුවෙන්. තෝක තෝකං කනේ කනේ. බොහොම ටිකෙන් ටික පටන් අරගෙන ෂණ ෂණ මාත්‍ර වශයෙන් පටන් අරගෙන තමයි මේ තමන්ගේ හිතේ තියෙන කෙලෙසුත් දුරු කරන්නේ. කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මල මත්තුනෝ. දැන් මේ හරියට උපමාවක් වශයෙන් කියනවා. ඒ කාලේ යම්කිසි ස්වර්ණාභරණයක් දුර්වර්ණ වුණාම අද කාලෙත් ඉතින් ඉන්නවා. ඒ කාලෙත් ඉතින් එතකොට අර ස්වර්ණාභරණ ඒ රන්කරුවට දුන්නාම එයා බොහොම පුරුකෙන් පුරුක තමයි ඒක හොඳට මේ මල අයින් කළා, ඒක දුර්වර්ණය අයින් කළා. නැවතත් ප්‍රභාස්වර වෙනකන් නැත්තම් ඒකේ හොඳ පිරිසුදු භාවය මතු වෙනකන් අපි තුමු මාලයක් වගේ එකක් නම් මේ මාලේ හැම පුරුකක් පුරුකක් පාසා එයා හොඳට පිරිමදෙමින් හොඳට අතුල්ලමින් ඊළඟට නැවත නැවත සෝදමින් ඒ ද්‍රව්‍ය ගල්වමින් ඔන්න ඒක ඊටාම පිරිසුදු භාවයට පත් වෙනකන් බොහොම ක්‍රමක්‍රමයෙන් අනුපූර්ව යන ප්‍රතිපදාවක් තමයි එතකොට පෙන්ලා තියෙන්නේ. එතකොට මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මේ රන්කරුවෙක් අර ඒ ස්වර්ණාභරණයක තියෙන මල ඉවත් කළා. ඒක බොහොම පවිත්‍ර ආභරණයක් බවට නැත්තම් දිලිසෙන හොඳ වර්ණවත් ආභරණයක් බවට පත් කරගන්නේ කෙසේද? අන්න ඒ වගේමයි අපේ මේ සිත් සතනුත්. අපේ සිත් සතන් තුලත් විවිධාකාර කෙලෙස් දහම් තියෙනවා. ඒක දැනට මේ වර්ණවත් වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් පිටත ආවරණයක් වගේ මේ කෙලෙස් වලින් ආවරණය වෙලායි තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයක් ප්‍රතිපදාවක් දේශනා කරනවා. කොහොමද මේ පිටත තියෙන මේ ආලේපේ අයින් කරන්නේ? පිටත තියෙන මේ කෙලෙස් ආවරණය දුරු කරන්නේ? මේක දුරු කරගන්න එක පාටම බැරි වෙන්න පුළුවන්. ඒකයි මේ විශේෂයෙන් මතක් කරන්නේ අනුපුබ්බේන මේ ධාවි. මේ ප්‍රඥාවන්ත තැනැත්තා මේ කාරණාව තේරුම් ගන්නවා. මේක මේ එකපාරෙන් දවසෙන් දෙකෙන් එක පරයන්කෙන් කරන්න පුළුවන් වැඩක් නොවන බව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මොකද කරන්නේ? ටික ටික මෙයා උත්සාහවත් වෙනවා. ෂණයක් ෂණයක් පාසා උත්සාහවත් වෙනවා. දිනයක් දිනයක් පාසා උත්සාහවත් වෙනවා. සතියක් සතියක් පාසා උත්සාහවත් වෙනවා. මෙන්න මේ වගේ පින්වත්නි අපිට මේ අනුපූර ප්‍රතිපදාවක යන්න ඉඩ සැලසීලා තියෙනවා. අද විශේෂයෙන්ම එතකොට අපිට මේ විවිධාකාර කටයුතු මැද්දේ වුණත් අපි මේ සඳහා යම් කැපවීමක් කළා තියෙනවා. මේ පින්වතුන් අද විශේෂයෙන්ම මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානට පැමිණිලා මේ උතුම් අෂ්ටාංග සීලයක පිහිටලා උත්සාහත් වෙන්නේ අද අත්තර මේ තමන්ගේ හිතේ තියෙන මල ඉවත් කරගන්න. තමන්ගේ හිතේ බැඳිලා තියෙන විවිධාකාර කෙලෙස් කසට ඉවත් කරගන්න. ඒක තමයි අපේ අවධානය යොමු කරන්නත් තියෙන්නේ. ඉතින් මේ කෙලෙස් ඉවත් කරන මාර්ගය එතකොට විවිධ උපක්‍රම හරහා තමයි යෙදලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක එක කෙලෙස් ඉවත් කරගන්න නැත්නම් එක එක මට්ටම් වල කෙලෙස් ඉවත් කරගන්න එක එක අන්දමින් උපක්‍රම කියලා දීලා තියෙනවා. මේ ඔක්කොම එකතකින් බැලුවාම හරියට මේ උපකරණ රාශියක් වගේ, ආයුධ රාශියක් වගේ. අපේ හිතේ තියෙන යම් යම් කෙලෙස් ඉවත් කරගන්න ඒ ආයුධය පාවිච්චි කරාට කිසිම වරදක් නැහැ. ආයුධ ගැන අපිට වාද වෙන්න දෙයක් නැහැ. අපේ හිතේ දැන් ස්වභාවය මොකද්ද? දැන් තියෙන කෙලෙස් ස්වභාවය මොකද්ද? ඒ කෙලෙස් ස්වභාවයට සරලන පරිද්දෙන් අපි ඒ ආයුධය පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඉතින් එක්කෙනෙක් එක ආයුධයක් පාවිච්චි කරනවා අය ඒ ආයුධයම මම පාවිච්චි කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. මගේ හිතේ දැන් තියෙන කෙලෙස් ස්වභාවය මොකද්ද? ඒකට ගැළපෙන ආයුධය මමමයි තීරණය කරන්න තියෙන්නේ. හැබැයි අපි විවිධාකාර ඒ කෙලෙස් වලට ගැළපෙන ආයුධ මොනවාද කියලා අපිට සුතමේ ඥානයක් තියෙන එකත් වටිනවා. නැත්නම් අපි දන්නේ නැහැ. ඒ තැනට පාවිච්චි කරන්න ඕන සරිලන සුදුසු ආයුධය මොකද්ද? උපක්‍රමය මොකද්ද කියලා අපි දන්නේ නැත්නම් ටිකක් අපි අමාරු වෙටෙනවා. ඒ නිසා අපි මේ භවනා මධ්‍යස්ථාන වලට පැමිණිලා මේ අපේ තියෙන කෙලෙස් දුරු කරගන්නා විවිධාකාර උපක්‍රම අපි ඉගෙන ගන්නවා. කොහොමද මේක මේ අවස්ථාවේදී මොනමන අන්දමින් කටයුතු කළොත්ද නැවතත් හිත මධ්‍යස්ථ කරගන්න පුළුවන්? නැවතත් හිත පිරිසුදු කරගන්න පුළුවන්? නැවතත් හිත උපේක්ෂාවකට ගන්න පුළුවන්? නැවතත් හිත පවිත්‍ර කරගන්න පුළුවන්? ඉතින් මේවා අපි ඉගෙන ගන්නා අවස්ථාවක් තමයි දැන් අදත් මේ පැමිණලා තියෙන්නේ. හැබැයි මේකේ එකාතකින් බැලුවාම හොඳම ප්‍රායෝගික මට්ටමක මේ ආයුධ ටික පාවිච්චි වෙන්නේ හැබැයි එදිනදා ජීවිතේදී. එදිනදා ජීවිතේදී තමයි සෑහෙන්න අපිට කෙලෙස් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. මොකද මේ අද මේ පැමිණලා ඉන්න පිරිස මේ සඳහා කැපවෙච්ච පිරිසක්, සීලයක් ආරක්ෂා කරන පිරිසක්, බොහෝම නිශ්ශබ්දව තමන් වෙත නැඹුරු වෙලා කටයුතු කරන පිරිසක්. නමුත් අපි සමාජයේ කටයුතු කරද්දී එබඳු පිරිසක්ම අපිට ඇසුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට අපි අකමැති පිරිස අපිට ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි විවිධාකාර අනිකුත් අයගේ කටයුතු හරහා, අනිත් අයගේ විවිධාකාර ක්‍රියාකාරකම් හරහා සමහරවිට අපේ සිතෙන්ගේ ඉෂ්ට නොවනකොට අපි කියන දේම ඉෂ්ට නොවෙනකොට ඔන්න අපිට නොරුස්නා ගති පහළ වෙනවා. එහෙම නැත්නම් අනිත් අනිත් විවිධාකාර අහන දකින්න දේවල් හරහා අපේ සිතේ රාගය උත්සන්න වෙනවා. ඉතින් මේ වගේ මේ සමාජ ජීවත් වෙනකොට විවිධාකාර කෙලෙස් වලට අපේ හිත පාත්‍ර වෙනවා. ඉතින් හැබැයි මේ අවස්ථාවන් වලදී තමයි අපි සලකිනිමත් වෙන්න ඕනේ කොහොමද මේ භාවනාවෙන් අපි ඉගෙනගත්ත දේවල් දැන් පාවිච්චි කරන්නේ. කොහොමද අපි මේ භාවනා වැඩසටහන් වලට මේ පැමිණිලා ඉගෙනගත්ත විවිධාකාර උපක්‍රම පාවිච්චි කරමින් මේ දිනදා කටයුතු වලදීත් අපි කොහොමද අපේ හිත ආරක්ෂා කරගන්නේ? මොකද මේ භාවනා මධ්‍යස්ථානයකදී හිත ආරක්ෂා කරගන්නට වඩා අමාරුයි ඇත්තනම මේ එළියේ විවිධාකාර අනිකුත් කටයුතු කරද්දී අපේ හිත ආරක්ෂා කරගන්න එක. හැබැයි ඒබඳු අවස්ථාවන් වලදී අපි අපේ හිත ආරක්ෂා කරගන්නේ තරම්ම සැලකිලිමත් උනේ නැත්තම් හැබැයි අපිමයි අමාරුවේ වැටෙන්නේ. මොකද අපි ඊළඟට භාවනා මධ්‍යස්ථානයට ආවට පස්සේ ඇස් දෙක පියාගත්තාම අපිට අර අපි කරපු සියලුම දේවල් මතක් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි මේ භාවනා කරන වෙලාවෙදි විතරක් අපේ හිත ගැන සැලකිලිමත් වෙලා මදි. අපි අනිකුත් කටයුතු වලදීත් සමාජයේ කටයුතු කරද්දිත් ගෙදරදී කටයුතු කරද්දිත් රැකී රක්ෂාවලදී කටයුතු කරද්දිත් ඉතින් මේ අනිකුත් ආරාමවලදී විහාරස්ථානවලදී කටයුතු කරද්දිත් අපි කොහොමද මේ අපේ හිත ආරක්ෂා කරගෙන හිත බේරගෙන හිතේ කෙලෙස් දිහා යම් පමණක වැටහීමක් ඇති කරගෙන මේ කටයුතු වල නිරත වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රායෝගික මාර්ගයක් තමයි අපිට යෙදලා තියෙන්නේ. එකාතකින් මේ වගේ කියන්නේ පිරිසක් එක ඉන්නකොටම තමයි අපි අපේම සිත් සතන් තුල දැනට බලපවත්නා වූ විවිධාකාර කෙලෙස් ස්වභාවයන් වටහා ගන්නෙ. නැත්තම් අපි හුදකලාවම ඉන්නකොටත් මේක කරන්න අමාරුයි. මොකද අපි දන්නේ නැහැ ඇත්තටම මොන මොන කෙලෙස් අපේ සිතේ ඇතුලේ පතුලේ තැම්පත් වෙලා තියෙනවද කියන්න. ඉතින් ඒ කෙලෙස් වල ස්වභාවයන් මතුවෙන්න නම් ඒ අදාළ විවිධාකාර හේතු සකස් වෙන්නත් ඕනේ. ඉතින් අපි සමාජයේ විවිධාකාර කටයුතු කරනකොට ඒ වගේ විවිධ හේතුන් සකස් වෙනවා. ඊට අනුරූපීව විවිධාකාර කෙලෙස් ඔන්න මතුවෙන්න පටන් ගන්නවා. කෙලෙස් ඔන්න උඩට එන්න පටන් ගන්නවා. කෙලෙස් උඩට ආවහම තමයි අපි තේරුම් ගන්න තියෙන මේ කෙලෙස් මගේ හිත තිබිලා තියෙනවා. මම දැනගෙන හිටියේ නැති වුණාට ඔන්න යට මණ්ඩි බැහැලා මේවා තිබිලා තියෙනවා. ඔන්න මේ කෙලෙස් ඇවිස්සුනහම අපි තේරුම් ගන්නවා. හැබැයි ඒ කෙලෙස් ඇවිස්සුනහම තේරුම් අරගෙන ඒවා දුරු කරන්නත් අපි වෑයමක් දරන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ උපදුණු ඒ යම්කිසි පාපක අකුසල ධර්මයන් තියෙනවා නම් ඒවා ඉවසන්නේ නැතුව ඒවට ඔහේ ඉන්න දෙන්නේ නැතුව ඒවට අපේ හිත තව තව අපවිත්‍ර කරන්න දෙන්නේ නැතුව යම් පමණක අපි උත්සාහයක් දරන්න සිද්ධ වෙනවා. කොහොමද මේ හටගත්ත කෙලෙස් ටික හිතින් ඉක්මනටම අයින් කළා දාන්නේ? ඉතින් මේක ඉක්මනටම අයින් කළා දාන්නේ කියලා කිව්වහම ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් මේක අපි බලාපොරොත්තු වෙන ඉක්මනින් අයින් වෙයි කියලා. මෙතෙන්දී අදහස් කරේ ඇත්තටම අපි ඉන්න මට්ටම් අනුව මොන මොන උපක්‍රමද පාවිච්චි කරන්නේ කියන එක ගැන හිතන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි තාම ඒ තරම්ම සතිමත් බවක් දිනු කරගත්ත නැති විශේෂ වශයෙන් සමාධියක් දිනු කරගත්ත නැති තාම මේ ආරම්භක මට්ටමේ ඉන්නේ එහෙම නැත්නම් ධර්ම මාර්ගයට තාම පිළිපන්න පමණක් නම් පිවිසුනා පමණක් නම් අපිට සමාහලට වෙනත් උපක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපි සෑහෙන කාලයක් තිස්සේ භාවනාවක් වඩමින් විපස්සනාවක් වඩමින් සෑහෙන අපේ හිත ගැන වැටහීමක් තියෙන පිරිසක් නම් සතිය හොඳට දියුණු කරගත්ත පිරිසක් නම් අපිට ඊට වඩා සූක්ෂම ක්‍රමහරහා වැඩි වෙහෙසක් වෙන්නේ නැතුව මේ කෙලෙස් දුරු කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අපි තේරුම් ගත යුතුයි අපේ දැනට හිතේ தත්ත්වය මොකද්ද? විටින් විට අපි නැවත නැවත අපේම චිත්ත අභ්‍යන්තරයට හිත යොමු කර කර බලන්න සිද්ධ වෙනවා. කොහොමද දැන් මගේ හිතේ தත්ත්වය? කොහොමද අද උදේ මම නැගිට්ටාම මගේ හිතේ මොන වගේ தත්ත්වයක්ද තියෙන්නේ? රාත්‍රී නිින්දදී මට යම් යම් සිහින පෙනෙලා මගේ හිත ඇවිස්සීලාද? එහෙම නැත්නම් මම සුවසේ නිින්දක් ලැබුවද? ඊළඟට මේ වෙලාව වෙනකොට මගේ හිත කැළඹිලාද? එහෙම නැත්නම් බොහෝම මධ්‍යස්තව උපේක්ෂා සහගතව තියෙනවද? මේ වෙලාවේ හිතේ ශ්‍රද්ධාවක් තියෙනවද? මේ වෙලාවේ මට භාවනාවක් කරන්න පුළුවන් පසුබිමක් මේ හිතේ තියෙනවද? එහෙම නැත්නම් මගේ හිත මේ වෙලාවදී අවුල් සහගත වෙලා මොනාහරි දේවල් නිසා බර වෙලා හිර වෙලා එහෙම නැත්නම් යම් යම් වගකීම් නිසා බොහොම වෙහෙසටපත් වෙලා මෙබඳු ස්වභාවයක්ද මේ හිතේ තියෙන්නේ කියලා අපිම අපේ හිත දිහා බලලා තේරුම් ගන්න සිද්ධ වෙනවා. මෙහෙම තේරුම් ගනිමින් තමයි අපි ඒ අදාළ ක්‍රියාවන් කරමින් ඒ අදාළ ආයුධ පාවිච්චි කරමින් ඒ උපක්‍රම පාවිච්චි කරමින් ඒ සරිලන විදිහට මේ හිත සකස් කරගන්න සිද්ධ වෙන්නේ. අපිම තමයි එතකොට අපේම ගුරුවරු වෙන්නේ. අපි මේ ඇවිල්ලා කරන්නේ බොහොම මතක් කර දීමක් මේ මාර්ගයට උද්‍යෝගී කිරීමක් පමණයි. හැබැයි අපිම ගමන තනි තනියෙන් යන්න සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේත් ඒකම කියනවා මේ තමන් වහන්සේ මාර්ගෝපදේශකෙක් පමණයි තම තමා විසින්ම කෙලෙස් තවන වීරය කළ යුතුයි කියලා. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ නාන ප්‍රකාර ක්‍රම අනුගමනය කළා හිතන්න බැරි තරම් දුකක් විඳලා දේශනා කරනවා මේ විවිධාකාර වැරදි මාර්ග තියෙනවා හිතා ගන්න බැරි තරම් දුකක් බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලෙදි විඳ බව මේ පින්තුන් අහලා තියෙනවා ඒ කාලේ තිබිච්ච විවිධාකාර වෘත සමාදන් වෙලා විවිධාකාර දුක් පිළිවෙත් අනුගමනය කරමින් විමුක්තියක් හෙව්වා. නමුත් ඒ කිසිම ක්‍රමයකින් විමුක්තිය සකස් වෙන්නේ නැති බව, විමුක්තියක් එළඹෙන්නේ නැති බව තේරුම් ගත්තා. තේරුම් අරගෙන අන්න බුදුරජාණන් වහන්සේ යා යුතු පාර මෙන්න මේකයි කියලා ඔන්න අපිට ඍජු මාර්ගයක්, කෙටි මාර්ගයක් පෙන්ලා දීලා තියෙනවා. අන්නේ ඍජු මාර්ගය, ඒ කෙටි මාර්ගය, ඒ ඒකායන මාර්ගය අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් ඔන්න අපි පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියාම අපිට ආයෙත් වෙනත් වෙනත් මාර්ග හොය හොයා අපේම ගවේෂණ කර කර ඉන්න දෙයක් නැහැ. මොකද බුදු කෙනෙක් පහළ වෙලා සර්වඥතා ඥානයකින් නිවැරදි පාර ඔන්න අපිට පෙන්වා දීලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපේ බුදුන් සරණ යන ශ්‍රාවක පිරිසක් වශයෙන් අපිට නිහතමානී වෙන්න පුළුවන් මේ බුදු කෙනෙක් මම සරණ ගිහිල්ලායි තියෙන්නේ. ඒ නිසා මට මේ යන්න ඕන මාර්ගේ තනියෙන් හොයා ගන්න බෑ. නමුත් මම බුදුන් සරණ යාමේ නිසාම නැත්තම් බුදුන් සරණ යාම මේ පිහිට නිසාම මෙන්න මේ ආයුතපාර මේකයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් මට අනිකුත් දේවල් හොය හොයා යන්න දෙයක් නැහැ. විශ්වාසයෙන්, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් මේ බුදුන් දේශනා කරපු පාරේ තමයි අපිට යන්න තියෙන්නේ. ඒ පාරේ යනකොට ඉතින් මුලදී ශ්‍රද්ධාවෙන් තමයි යන්නේ. මොකද අපි දන්නේ නැහැ ඉස්සරහට මොනවා හම්බෙන්න තියෙනවද. අපි නිකන් පොතෙන් පතෙන් බලලා එහෙම නැත්තම් යම් විශ්වාසයක් ඇති කරගෙන තමයි යන්නේ. මොකද ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තාම අපිට තේරලා නැහැ. හැබැයි අපි ටික 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 මේ පාරේ යනකොට යනකොට අර අනුපුබ්බේන මේධාවී කිව්වා වගේ ක්‍රමානුකූලව පොඩ්ඩෙන් පොඩ්ඩ මේ පාරේ යනකොට අන්න බුදුරජාන් වහන්සේ කියපු යම් යම් මගසලකුණු ඔන්න අපිටත් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අස්පනා අපිට අත්දැකීමක් වශයෙන් භුක්ති විඳ ගන්න අවස්ථාව තියෙනවා. ඔන්න අපිට තේරෙනවා මේ බුදුහාඳුර මේ තැන්වලදී මේ විදිහට හිත වැඩ කරනවා, මේ විදිහට හිත හැසිරෙනවා කියලා දේශනා කරලා තියෙනවා. අන්න ඒ தත්ත්වය ඔන්න දැන් මමත් අත්දකින්නවා කියලා සතුට වෙන්න පුළුවන්. බුද්ධ දේශනාවත් එක්ක තමන්ගේ ප්‍රතිපත්තිය, තමන්ගේ භවනා මාර්ගය සැසඳෙනකොට, ගැලපෙනකොට අන්න අපිට විශ්වාසයෙන් යුක්තව ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා සුතමේ ඥානියත් වැදගත්, ඒ වගේමයි චින්තාමේ ඥානියත් වැදගත්. ඒ කියන්නේ අපි හොඳට බණ ටිකක් අහලා පොතක් පතක් කියවලා අපේ හිතේ මේ බුද්ධ දේශනාව මතක තබා ගැනීම, ධාරණය කර ගැනීමත් වැදගත්. ඒ වගේමයි ඒ දේවල් හොඳට තර්කානුකූලව හිතලා බලලා අපි තේරුම් ගැනීමත් වැදගත්. හැබැයි පින්වන්ත ඊටත් වඩා ඊටාම වැදගත් භාවනාමය ඥානයක් දිනු කර ගැනීම. ඒ සඳහා තමයි අද අපි උත්සාහවත් වෙන්නේ. හැබැයි මේ භාවනාමය ඥානයක් දිනු කර ගන්නකොට අපිට අර අපි අරගෙන ආපු සුතමේ ඥානයත්, චින්තාමේ ඥානයත් පොඩ්ඩකට පැත්තකින් තියන්නත් වෙනවා. මොකද අපි හුඟක් අපේ හිත බර කරගත්තොත්, විවිධාකාර සංඥාවන්ගෙන් පුරවගත්තොත්, අඩුතරමින් ධර්ම සංඥාවලින් පවා අපේ හිත පුරවගත්තොත් හරි අමාරුයි භාවනාවක් කරන්න. ඒ නිසා අපි පොතපත කියවලා තියනවා වෙන්න පුළුවන්. ඒ වගේමයි ලොකු සුතමේ ඥානයක් අපිට තියනවා වෙන්න පුළුවන්. නමුත් අපි භාවනාවක් කරද්දී විශේෂයෙන්ම ආධුනික මනසකින් මේ භාවනාවට පිවිසෙන්න උත්සාහත්ව යුතුයි. මොකද අපිට මේ ආධුනික මනසක් නැත්තම්, නැවුම් මනසක් නැත්තම් නිකන් පුංචි දරුවෙක්ගේ වගේ ආධුනික මනසක් නැත්තම් අපේ මනස හරීම හිර වෙලා, තද වෙලා, තත්වගත වෙලා හුඟා සංඥා වලින් පිරීලා නම් තියෙන්නේ භාවනාවක් වඩනවා කියන එක ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම මේ කටයුත්තේදී සෑහෙන්න බිමට බහින්න සිද්ධ වෙනවා, සෑහෙන්න නිහතමානී වෙන්න සිද්ධ වෙනවා, සෑහෙන්න අපි ඉගෙන කියාගත් දේවල් පොඩ්ඩක් පැත්තකින් තියන්න සිද්ධ වෙනවා. පැත්තකින් තියලා අපි බොහොම නැවුම් මනසකින්, බොහොම සරල මනසකින්, බොහොම විවෘත මනසකින්, බොහොම ආධුනික මනසකින් අපි මේ කලින් නොගිය පාරේ අපි අපිම යන්න සිද්ධ වෙනවා. එතකොට මේ කලින් නොගිය පාරේ අපි අපිම යනකොට තමයි අපිට විවිධාකාර අත්දැකීම් හම්බෙන්නේ. අන්නේ අත්දැකීම් අපි බෙදා හදා ගන්නවා. මොකද අපිත් එක්ක ඉන්න අනිත් පිරිසත් ඒ වගේම තනි තනියෙන් තමයි යන්නේ. අනිත් පිරිසත් පුළුවන් තරම් නිහතමානී වෙලා තම තමන්ම එතකොට මේ කටයුත්තේ යෙදීම සඳහා උත්සාහත් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි සක්මන් භාවනාවේ යෙදෙනකොට පොළවේ පාදයක් ස්පර්ශ වෙනකොට මේ දැනෙන දේවල් අපි කාටත් තේරෙනවා. මේවා තේරුම් ගන්න කියලා විශේෂ ඉස්කෝලේකට යන්නවත්, විශ්වවිද්‍යාලයකට යන්නවත් උවමනාවක් නැහැ. පොළවේ පාදයක් වදිනකොට නැත්තම් ස්පර්ශ වෙනකොට එතන යම් තද ගතියක් තේරෙනවා නම්, රළු ගතියක් තේරෙනවා නම්, උණුසුමක් සිසිලක් තේරෙනවා නම් මේක අපිට සරලවම තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ සරල භාවය අපේ හිතනම් කිසිසේත්ම අගය කරන්නේ නැහැ. අපේ හිත අගය කරන්නේ බොහොම පැටලිලි සහගත දේවල්. අපේ හිත අගය කරන්නේ සෑහෙන්න සංකීර්ණ දේවල්. හිත කැමතිත් ඒ සංකීර්ණ දේවල් හිත හිතා හිත හිතා පැටලි 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 ඉන්නම තමයි අපේ හිත කැමති වෙන්නේ. නමුත් අපි මේ උගුලෙන් බේරීම සඳහා සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා. මොකද අපි මේ හිත කියන විදිහට පැටලෙන්න ගත්තොත් හිත කියන විදිහටම යා කියන දේවල් ඉස්සරහට දාගත්තොත් අපිට මේ භවනාමය ඥානයක් හදාගන්නවා කියලා හිතන්නවත් බෑ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ මේ හිත දාන උගුල් වලින් බේරෙන්න. මොකද දැන් හිතට සෑහෙන්න කරුණු ටිකක් තියෙන නිසා සංඥා ටිකක් මේ වෙනකොටත් ලැබිලා තියෙන නිසා එයා බලනවා කොහොමද මේ ලැබෙන අත්දැකීම් අන්න එයාට ඒ ලැබිලා තියෙන සංඥා ඔස්සේ අර්ථ දක්වන්නේ. උදාහරණයක් වශයෙන් ඔන්න පාදයක් පොළේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට ඔන්න එයා කියනවා ආ මේ තියෙන පටවි ධාතුව. මේ තියෙන්නේ මෙන්න මේ විඥානය. මේ තියෙන්නේ කාය විඥානය. මේ තියෙන්නේ මනෝ විඥානය. ඉතින් රටේ නැති දේවල් ඔන්න එළියට ඇදලා දානවා. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕනේ මෙයාගේ පොඩ්ඩක් කට වහලා ඔයා පොඩ්ඩක් නිශ්ශබ්දලා ඉන්න මම මගේ වැඩේ කරගන්නම් කියලා අන්න පොඩ්ඩක් මේ හිත කියන විවිධාකාර උපදෙස් පොඩ්ඩක් පැත්තකින් තියලා අපිට සිද්ධ වෙනවා මේ ඍජු අත්දැකීමත් එක්ක මිශ්‍ර වෙන්න නැත්නම් ඍජු අත්දැකීමට සම්බන්ධ වෙන්න. මේ ඍජු අත්දැකීම කියන එක ඇති කරගන්න භාෂාවක්වත් අවශ්‍ය නැහැ. ඒ තරමටම මේ ඍජු අත්දැකීම අපිටම සම්බන්ධයි. මේ ඍජු අත්දැකීමට විවෘත වීමක් අපේ අර තියෙන සංඥා පොදිය අයින් කළා මේ ඍජු අත්දැකීමට විවෘත වීමක් තමයි මේ භාවනාවකින් කරන්නේ. නැතුව මේ බුද්ධිමය සංවාදයක් කරන ගතියක් නෙමෙයි මේ භාවනාවකදී තියෙන්නේ. බුද්ධිය අවදි කර ගැනීමක් නෙමෙයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රඥාවක් අවදි කර ගැනීමකුයි භාවනාදී සිද්ධ වෙන්නේ. එතකොට මේ බුද්ධියයි ප්‍රඥාවයි කියන එක නැත්නම් දැනුමයි ප්‍රඥාවයි කියන එක දෙකක් බව අපි පොඩ්ඩක් තේරුම් ගන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රඥාව ඇත්තටම මේ අපි සාමාන්‍යයෙන් දන්න දැනුම අභිභවාගිය දෙයක්. දැනුම විනිවිද යාමක් මේ ප්‍රඥාව අවදි කිරීමේදී සිද්ධ වෙනවා. ඒ ප්‍රඥාව අවදි වෙන්න නම් අන්න භවනාව කරහා යන්න සිද්ධ වෙනවා. එනිසායි අපි මේ භවනාව තේරුම් ගත්ත පිරිසක්, භවනාවේ වටිනකම තේරුම් ගත්ත පිරිසක් මෙතන ඇවිල්ලා ඉන්න නිසා, පැමිණලා ඉන්න නිසා මේවා ගැන වැඩියෙන්ම කියන්න දෙයක් නැහැ. එනිසා අපි අද පුළුවන් තරම් උත්සාහවත් වෙමු, අපේ මනස පුළුවන් තරම් සරල කරගෙන නැවුම් මනසක් ඇති කරගෙන ආධුනික මනසක් ඇති කරගෙන කොහොමද මම අද දවසේ මට දැනෙන දේවල් එක්ක ඍජුව සම්බන්ධ වෙන්නේ? පාදයක් ස්පර්ශනයට කොහොමද මම එතන මගේ හිත තියන්නේ? කොහොමද මම එතන මගේ අවධානය පවත්වන්නේ? හුස්ම රැල්ලක් දැනෙනකොට කොහොමද මම මගේ අවධානය හුස්ම රැල්ලේ පවත්වන්නේ? නැත්තම් අපි පිම්බීම හැකිලිම භාවනාවක් කරනකොට කොහොමද මේ පිම්බීමක් පාසා හැකිලිමක් පාසා වර්තමාන වශයෙන් දැනුවත් වෙන්නේ කොහොමද? එතකොට මේ විදිහට අපිට මේ වර්තමාන වශයෙන් දැනෙන විවිධාකාර සංවේදනාවන් වලට අපිට දැනුවත් වෙන්න පුළුවන් නම් පින්වත් අපි නොදන්නා පැත්තක් විවෘත වෙනවා. අපි නොදන්නා වූ මනසේ වෙනත් පැත්තක් විවෘත වෙන්න පටන් ගන්නවා. භාවනාමය ඥානයක් පොඩ පොඩ ෂණ ෂණ මාත්‍ර වශයෙන් ඇති වෙන්න පටන් ගන්නවා. මේකේ වර්ධනයක් කරහා තමයි අපේ හිතේ සතිය දියුණු වෙන්නේ. මේකේ වර්ධනයක් වීම සඳහායි අපේ හිතේ සමාධියක් දියුණු වෙන්නේ. සමාධියක් දියුණු වීම හරහා ඒ සමාධියේ ප්‍රයෝගී කර ගැනීම තමයි කරහා තමයි අපේ හිතේ ප්‍රඥාව දියුණු කරගන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ ක්‍රමයන් තේරුම් අරගෙන යන මේ සීල සමාධි ප්‍රඥාවන් වල තියෙන ඒ අනුපූර්ව ස්වභාවය තේරුම් අරගෙන අද දිනේත් අපි මේ කටයුත්ත සඳහා ලෑස්ති වෙමු. ඒකේ මූලාරම්භයක් වශයෙන් එහෙනම් අපි දැන් එකතු වෙලා කට්ටියම සූදානමින් සීල දනාම එකතු වෙලා අපේ පරයන්ක භාවනාවක් සඳහා ලෑස්ති වෙමු.